ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථා ප්‍රකාරව 20 22 මැයි 18 වන දින මා විසින් ශාක්‍ය සිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානයේ සංස්ථාගත කිරීම නැමැති පනත් කෙටුම්පතේ සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයෙන් ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් 20 22 5 19 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික පෙරමුණේ මන්ත්‍රීවරුන් 53 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් මා වෙත බාර දී ඇත. එම පිරිස සඳහා මන්ත්‍රී භෝජනාගාරයේ ආහාර ලබා දීම නතර කිරීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පක්ෂ නායක රැසීමකදී සාකච්ඡා කොට එම තීරණය සියලු මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 154-6 ව්‍යවස්ථා ප්‍රකාරව 2008 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 1 වැනි කොටස 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3 වැනි කාණ්ඩයේ 15 වන කොටස 2 වැනි කාණ්ඩයේ 30 වන කොටස සහ 9 වැනි කාණ්ඩයේ 25 වන කොටස 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3 වැනි කාණ්ඩයේ 16 වන කොටස සහ 9 වැනි කාණ්ඩයේ 30 වන කොටස සහ 31 වන කොටස 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 35 වන කොටස 36 වන කොටස සහ 9 වැනි කාණ්ඩයේ 27 වන කොටස 28 වන කොටස් සහ 20 20 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 27 වන කොටස 28 වන කොටස හා 29 වැනි කොටස් 3 වැනි කාණ්ඩයේ 15 වන කොටස 9 වැනි කාණ්ඩයේ 15 වන කොටස 16 වන කොටස හා 17 වන කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා
කථානායකතුමනි එකී වාර්තා මුද්‍රණය කළ යුතුය යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්නේ 9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ සඳහා රජයේ ගිණුම් ප්‍රතිමන්ද කාරක සභාව මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා විසින් පිළිගන්නු ලැබේ.
ගරු කථානායකතුමනි මම මේ වාර්තාව ඉදිරිපත් කරන්න වත් එක්කම වචන දෙකක් කිව යුතුයි ක්ෂණිකව ඒ ගැන ක්‍රියා කරන්න තියෙන නිසා. කියන්නේ සුරාබදු දෙපාර්තමෙන්න්තුවෙන් අප දළදේශය ආදායමෙන් 7.5% ප්‍රතිශතයක් හැටියට ලබා දෙන්න ආයතනයක් බලනකොට මේ ඒ දෙපාර්ට්මෙන්තුවේ පමණක් නෙමෙයි මේ කාලයේ සියලු දෙපාර්ට්මෙන්තු අමාත්‍යංශවල සේවකයින්ගේ සංඛ්‍යාවේ මේ තියෙන අභ්‍යර්ථ පුරවලා නැහැ. ඒක නිසා මේ සුරාවද්දු දෙපාර්ට්මෙන්තු උදාහරණ හැටියට ගත්තොතින් මේ වැටලීම් ප්‍රමාණය මේ ඒ ඉලක්කයට හුඟක් අඩුවෙන් සිද්ධ කරලා තියෙන්නේ. මේ වාගේම මේ අනෙකුත් දෙපාර්ට්මෙන්තු අපි බලපුවේ වයේ මේ අඩුපාඩුව වහාම පිරවිය යුතු ඒ තියෙන අභ්‍යර්ථ පුරවන්නේ නැතුව ඒ කරන්න තියෙන සේවා කටයුතු ආදායම් ලබා ගැනීම් පවා මේ අතපස වෙනවා. ඒකම මම මේ සඳහන් කරන්න කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. මේ ප්‍රාථමික සෞඛ්‍ය අංශයේ මේ වසංගත හා මේ කොවිඩ්-19 සම්බන්ධව වුණත් ක්‍රියා කිරීමේ ඒ අබැර්තු ප්‍රශ්නයම බලපාලා තියෙනවා. මේ හරියාකාරව ඒ අංශ මේ ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ වාගේ ප්‍රශ්න තියෙනවා. අන්තිම වශයෙන් මම සඳහන් කරන්න කැමති මේ පරිසර අමාත්‍යාංශයේ පැත්තෙන් සෑහෙන මේ කොටසක් මේ ඒ ආයතන උදාහරණයක් ඇටියට මේ අපද්‍රව්‍ය පාලනය වැනි දේවල් මේ පරිසරයේ රැක ගැනීමට අත්‍යවශ්‍යයි. නැත්නම් මේ සෞඛ්‍ය හා නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. මේ ගැන නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඉතින් මම මේ ඒ ඇමතිවරුන්ට අපි දැනුම් දීලා තියෙනවා. නමුත් පියවර වහාම ගණ්ඩයි කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය මං අවසන් කරනවා. මේ වාර්තාව මම ඉදිරිපත් කරමින් බොහොම
ස්තුතියි.
ගරු කථානායකතුමනි,
විවාදේ පටන් ගත්ත පස්සේ
ගරු රාජ ගිනුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්සවිතාන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද එහි දෙවැනි සභාවාරයේ සඳහා වූ වාර්තාව මුද්‍රණය කළ යුතුයයි යෝජනා කරන අතර මම විශේෂයෙන් ප්‍රකාශයක් කරන්න කැමති රජය හැටියට අපි අද දිනේ හෝ එන සතියේ බාර දෙනවා ස්ථාවර නියෝග සංශෝධනයක්. ගරු කථානායකතුමනි, ඔබතුමා එකඟ වෙයි මේ දැනට කරපු තිබෙන සාකච්ඡා අනුව වඩාත් බලතල පැවරීමට රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ රාජ්‍ය පොදු ව්‍යාපාර කාරක සභාවට සහ අනිකුත් කාරක සභාවල් වලට දැනට ගරු සභාපතිතුමාලා සම්ප්‍රදායික ලෙස විශාල සේවාවක් කරලා සම්ප්‍රදායික ලෙස පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. එතනින් එහාට ගමන් කරන්න අවශ්‍ය බලතල ප්‍රමාණයක් නැහැ. අන්න ඒ බලතල ප්‍රමාණය පාර්ලිමේන්තුවේ ඒ අදාළ කාරක සභාවට ලබා ගැනීම සඳහා මා සභානායක ඇටියට සාකච්ඡා කරලා ඒ කෙටුම්පත ඔබතුමාට බාර දෙනවා. ඒ අනුව ඒ ගමන් කරන්න පුළුවන් වෙයි කියලා මේ වදාත් පළදායි ලෙස.
මහජන පෙත්සම් පිළිගැනීම ලෝහන් රත්නත්තේ මැතිතුමා. මේ වෙලාවේ පොයින්ට් ෆෝඩ ගන්න බෑ, විවාදේ පටන් ගත්තට පස්සේ ගන්න. හරි, බොහොම ස්තුතියි. ලෝහන් රත්නත්තේ මැතිතුමා ඇබ්සන්ට්. HMM හරිස් මහතා. හරිස් මහතා. ප්‍රේමනාත් සී දොලවත්ත මහතා.
ගරු කථානායකතුමනි,
සද්ද වෙලා
මහනුවර හීරස්
කළා විවාදය පටන් ගත්තාම ඔබතුමාගේ රීති ප්‍රශ්නයම අතු කරන්න. ඒක තමයි රීති ප්‍රශ්නයම අතු කරන්න. මේ න්‍යායපත්‍රයේ කටයුතු අවසන් කරන්න.
ඔයා බොමමයි ගහන්නේ. ගරු කථානායකතුමනි, මහනුවර හීරස් ගල පාර අංක 130 ඇලිරක් 11 දරන ස්ථානයේ පදිංචි එම් අජිත් සිසර කුමාර අල්විස් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
යදාමිනී ගුණවදන මෙත්තුමා.
ගරු කථානායකතුමනි, වග නෙළුවත්තුඩුව අංක 107 දරන ස්ථානයේ පදිංචි DMAN හෙට්ටිආරච්චි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
මහජන පෙත්සම් පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නය වෙනත් දිනයකට යොමු කිරීම කරනු ලැබේ. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී සභානායකතුමා යෝජනා අංක 1 ඉදිරිපත් කරන්නේ. සභානායකතුමා යෝජනා අංක 1.
ගරු කථානායකතුමනි, මා ඉදිරිපත් කරනවා.
සභාවේ එකඟද?
ආයි.
සභාවේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා සභා කල්තැවීම.
ගරු කථානායකතුමනි, නෑ.
පීටී I'll give you.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුව ජූනි මාස ආවෙන දින දක්වා කල්තැබිය යුතුයි. පෙර 10 පෙරවරු 10 ජූනි මාස 7 වෙනි දින දක්වා කල්තැබිය යුතුයි යෝජනාව.
දැන් විවාදය ආරම්භ කිරීම ගරු മന്ത്രിවරුනි විවාදයේදී තමුන්නාන්සලාට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. නමුත් රජයේ නිලධාරීන්ට මෙතෙන්ට පැමිණීමට අවසර නැති නිලධාරීන් සම්බන්ධයෙන් කතා කරනකොට ප්‍රවේශමෙන් කතා කරන්න ඒක අසාධාරණයක්. ඒ ගැන රජයේ නිලධාරීන් සියලු දෙනාම තමන්ගේ අසතුට ප්‍රකාශ කරලා තියෙනවා. මගේ අතුකෝරළ මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ ඉස්සලා ගන්න.
ගරු කතානායකතුමනි, මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලගේ ගෞරවය සහ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන එක ගරු කතානායකතුමා විදිහට ඔබතුමාගේ පරම වගකීමක් කියලා මම විශ්වාස කරනවා. ඊයේ උදෑසන මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මුදලට රුපියල් 121කට ඉන්ධන ලබා දෙනවා කියලා නාරාහෙන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ. මං හිතනවා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාටත් නැවත වතාවක් මේ මහමග යන්න බැරි තැනට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තුව නොමග යව විතරයි මුළු රටම ගිනි තිබුවා. මම හිතනවා ඒක මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා අපේ වරප්‍රසාදයක් අපේ වරදක් නොකරපු මිනිස්සු විදිහට පාර යන්න ඉඩකඩ නැති කරා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට. මං හිතනවා මේ ඒක ඒ විතරක් නෙමෙයි, ඊයේ පාර්ලිමේන්තුවේ මම දන්නේ නැහැ කවුරු හරි මන්ත්‍රීවරයෙක් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරාද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝටල් කාමර ඉල්ලලා. මම දන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ එහෙම ප්‍රකාශයක් සිදු වුණා කියලා නැවත ඊයේ මාධ්‍යවල පළ වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝටල් කාමර ඉල්ලුවා කියලා. අපි අමනුෂ්‍ය වෙන්න ඕන ජනතාව පීඩාවට පත්වලා ඉඳද්දී අයුතු විදිහට වරප්‍රසාද ලබා ගන්න පිරිසක් බවට පත් වෙනවා. මේ පාර්ලිමේන්තුවේ කවුරු හරි ඔබතුමාගෙන් ඉල්ලලා තියෙනවද මේ හානි වෙච්ච ගිනි තියපු ගේකට හානි වෙච්ච නිවසකට වන්දි ඉල්ලලා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවද? ඒ විතරක් නෙමෙයි මේ භෝජනාගාරයේ වහන්න කියලා අපි 53 දෙනෙක් අස්සම් කළ ඔබතුමාට ලියුමක් බාර දුන්නා. අපි ඒ ලියුම බාර දුන්නේ මේ අපි 53 දෙනා විතරක් භෝජනාගාරයට නෙමෙයි, අපි ඉල්ලුවේ මේ භෝජනාගාරයේ වහලා දාලා සාධාරණ මිලකට අපිට කෑම පාර්සලයක් ගෙනත් දෙන්න කියලා. අවශ්‍ය මන්ත්‍රීවරයෙකුට
ඒ සම්බන්ධයෙන් පක්ෂනායක
ඔබතුමාට සිදුවන්ත වෙන ඒ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කළා. මම හිතනවා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි, මේ අඟහරුවාද උදෑසන ඒ මාධ්‍ය සහෝදරරු දෙන්නා එතනට යැව්වේ මේ මන්ත්‍රීවරු කීප දෙනෙක්. කවදාවත් ඔතනදී ඔය කමිටු කාමර අංක එක ළඟදී කවදාවත් මේ පාර්ලිමේන්තුවේ වීඩියෝ කළ නැහැ කිසි දවසක. කොරිඩෝ එකේ වීඩියෝ කරන බව ඇත්ත. කොරිඩෝ එකේ කැමරා අතේ තියාගෙන මහත්තුරු අපි දැකලා තියෙනවා. හැබැයි මේ ගිනිගත් කමිටු කාමරේ මේ කණ්ඩායම් රැස්වීම ගාවට යැව්වේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ මාධ්‍ය සගය යැව්වේ. ඒ නිසා මේ ඊයේ මේ මාධ්‍යවලට අවශ්‍ය කරන දේවල් ටික මේ උදේ පාන්දර පාර්ලිමේන්තුවේ හැමදාම හදලා දෙන කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමා ඒක පාලනය කරන යුතුයි මේ පාර්ලිමේන්තුවේ. හැමදාම උදේ පාන්දර මේ කාලය පාවිච්චි කරලා කරන්නේ මාධ්‍ය වලින් කියන දේ මේ පාර්ලිමේන්තුවේ මේ වෛරය වපුරන එක. පාර්ලිමේන්තුවේ රැස්වෙන දවසක් ගානෙම පාර්ලිමේන්තුවේ රැස්වෙන හැම දවසකම මේ වෛරය ජනතාවගේ කෝපය වැඩි වෙන එක විතරයි වෙන්නේ කතානායකතුමනි. මේ පාර්ලිමේන්තුවේ රැස්වෙන හැම දවසකම ජනතාවගේ හදවත්වල ගින්දර අවුලන එක මේ වෙන්නේ. ඒ නිසා මේ කණ්ඩායම මේ කරන වැඩේ වැරදි. ඊයේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයෙක් ගිනි තිබුවේ මේ පාර්ලිමේන්තුවේ මේ විදියට මේ ඉන්ධන ගැන ප්‍රකාශයක් කළා. ඒ නිසා අපි කාගේ තරප් ප්‍රසාද මේ කඩවෙන්නේ? ඒ නිසා කරු කතානායකතුමනි පැහැදිලිව කියන්න මේ ඒ මන්ත්‍රීතුමා එක්ක මේක සමාව ගන්න ඕනේ මේ ප්‍රකාශයට. මෙහෙම කවුරු හරි මන්ත්‍රීවරයෙක් අඩු මිලට ඉන්ධන ගහලා තියෙනවා නම් ඒ මන්ත්‍රීවරයා කවුද කියලා කියන්න ඕන. එහෙම නැත්නම් නාරායන්පිටින් ඉන්ධන ගහපු මන්ත්‍රීවරු කවුද කියලා කියන්න ඕන. නාරායන්පිටින් ඉන්ධන ගහපු මන්ත්‍රීවරු කවුද කියලා කියන්න ඕන. ඒ නිසා මේ පාර්ලිමේන්තුව මේ රට ගිනි තිබුණා මේ පාර්ලිමේන්තුවෙන් මේ සමාව ගන්න ඕනේ මන්ත්‍රීවරයා. එහෙම දෙයක් වුණා නම් කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ කවුද එහෙම ඉන්ධන ගැව්වේ කියලා. මේ කවුද තෙල් ගැව්වේ කියලා කියන්න ඕන කතානායකතුමනි. අපි මේ කාටත් මේ අවනම්බුවේ මේ කාටත් වෙන්නේ මේ වෛරය වපුරන්නේ මේ පාර්ලිමේන්තුව තුළ. එහෙම වෛරය මේ රටේ මිනිස්සුන්ගේ හදවත් ගිනි තියන්න දෙන්න එපා. අනිත් එක ගරු කතානායකතුමනි, කවුද මේ පාර්ලිමේන්තු කොයි මන්ත්‍රීවරයාද ඉල්ලුවේ ගෙදරයිට පවුලයට මේ පාර්ලිමේන්තුවෙන් කන්න දෙන්න කියලා? මෙහෙම නිවේදනයක් මේ පාර්ලිමේන්තුවෙන් ගියා පහුගිය දවස්වල. කොයි මන්ත්‍රීවරයාද ඉල්ලුවේ එහෙම? මේ අපේ මගේ අම්මවත් මේ මම දිවුරුම් දෙන දවසේ මගේ අම්මා මේ පාර්ලිමේන්තුවට ආවා. අම්මත් මේ පාර්ලිමේන්තුවේ බත් එක්ක ආවේ නැහැ. කවුරුත් මේ മന്ത്രിවරු ළමන්ගේ පවුල කෙනෙක් එක්කවිලා මේ පාර්ලිමේන්තුවේ කාලා දෙනවා කියන්න ඕන කතානායකතුමනි, කවුද කෑවේ කියලා මේ පාර්ලිමේන්තුවේ බත්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඔබතුමා. බොහොම ස්තුතියි.
ඔව්.
මේ මාධ්‍යවේදී දෙන්න ගැන කතා කරපු නිසා මම මේ මාධ්‍යවේදී දෙන්නට කතා කෙරුවා. මේ මාධ්‍යවේදී දෙන්න බිත්තියට හිර කරලා තමයි දුරකටනේ පැහැරගෙන තියෙන්නේ. මේ පාර්ලිමේන්තුව තුල අපරාධ නීතිය වලංගුයි. පාර්ලිමේන්තුව තුල අපරාධ නීතිය වලංගුයි. සභාව හිතාගෙන ඉන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඕඩ එකක් කරලා බේරෙන්න පුළුවන් කියලා එහෙම දෙයක් නෑ. මේ බාධ්‍යවේදී දෙන්න සාධාරණයක් කරන්න ඔබතුමා. එච්චරයි.
හරි. ඔව් මගද පොයින්ට් එක
තනායකතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. දැන් මේ හිටපු මුදල් ඇමතුමාගෙන් පැහැදිලි කර ගැනීමක් කරගන්න. දැන් අද ෆිච් රේටින් ආයතනය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හැමුවේ සීවල ඉඳලා ආර්.ඩී. තත්ත්වයට දාලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා එතුමාගෙන් පැහැදිලි කර ගැනීමක් කරන්න කැමති. ඒකම දැන් මේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු මේ ගරු කතානායකතුමා තනියම තමන් පොර වෙන්න මීඩියාවල මෙච්චර වීදන් වෙනවා, දවසර ලක්ෂ 90ක් යනවා කියලා කියනවා. පොඩ්ඩක් එතකොට ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව රැස් වුණත් නැතත් 1000 ගාණක් පාර්ලිමේන්තුව වැඩ කරනවා. ඒ අය හැමදාම එනවා. එතකොට ඒ හැට කැම බීම හදනවා. ඉතින් ඒ නිසා ඔබතුමා රටට එලි කරන්න පාර්ලිමේන්තුව රැස් වෙන දවසර වියදම කීයද? පාර්ලිමේන්තුව රැස් නොවන දවසර වියදම කීයද කියලා. එතකොට මේ මොකද්ද වෙන්නේ කියලා ඇත්ත තේරුම් ගන්න පුළුවන්. මොකද මීට පෙර අවස්ථාවකදී මන්ත්‍රීවරුන්ගේ කැම 5000 ගාණක් යනවා කෝ. නමුත් ඔබතුමා මම ඉල්ලීමක් කරමින් පස්සේ පැහැදිලි කිරීමක් කරා රුපියල් මන් දන්නේ 700 ගාණක්ද 200 ගාණක්ද කීයද කියලා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුව තියෙන දවසේ වියදමයි නැති දවසේ වියදමයි තේරුම් ගන්න. මොකද තියෙන දවසර මේ සභාවේ එයා කන්ඩිෂන් එකයි මේ පරිපාලන කටයුතු විතරයි අතිරේක යන්නේ. ඉතින් මේ ඇත්ත එළියට එලි කරන්න මොකද නැත්තම් සමහර කට්ටිය තනිය පොර වෙන්න ගිහින් ඔකෝගේ ආත්මගරුත්වය නැති කරනවා.
පැහැදිලිවම ඔබ නිවැරදි. ඔව් චමින් දේජසිර මන්තුමා.
ප්‍රධානායකතුමා, දැන් ඔබතුමා මේ ස්ථාවර නියෝග අනුව 134 අවධානය යොමු කරනවා. දැන් සභානායකතුමා මේ සංශෝධනයන් ගැන ස්ථානික සංශෝධන ගැන කියනවා. හැබැයි ඒ සංශෝධනය කළ යුතු ක්‍රියාමාර්ගයෙන් බැහැර වෙලා තියෙනවා ගරු සභානායකතුමනි. යම් කිසි මන්ත්‍රීවරයෙක් යෝජනාව ගෙනල්ලා ඒ කැටුම්පත සභාවගත කරන්න ඕන. ඉන්පස්සේ තමයි මේක කාරක සභාවකට යන්න ඕන. දැන් අපිට පේනවා කතානායකතුමා මේ රටේ ප්‍රශ්නේ වට ගහන්න කතානායකතුමාත් පාවිච්චි කරලා මේ ස්ථාවර නියෝග තමන්ට ඕනේ විදියට උදේකම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනේ විදියට හදාගන්න යම් උත්සාහයක දෙක කරන්න බෑ. මේ කොතනකවත් කියලා නෑ මේ ස්ථාවර නියෝග රීති ප්‍රශ්නේ අහන්න වෙලාවක් කාලයක් මම දන්න විදියට මම වැරදිලා මාව නිවැරදි කරා. ඒ රීති ප්‍රශ්නේ ඕනෑ වෙලාවක කරු කතානායකතුමනි අහන්න පුළුවන්. ඒව ඇතුල් කරන්න එක හොඳයි. මේ සදාචාරය හැදෙනවා නම් හොඳයි රටට ගැලපෙන විදියට. හැබැයි මේ හොරුන්ට හොරු ආරක්ෂා කරන ආණ්ඩුවට ගැලපෙන විදියට මේව හදනවා නම් මේ පාර්ලිමේන්තුවක් ගිරිතිබර කමන්නේ නැහැ මේ නියෝජන මන්ත්‍රීවරයෙක්ට. මොකද අපි ජනතා නියෝජිතයන්ට කරු මේක අවස්ථාව දෙන්න මම මේ රීති ප්‍රශ්නේ කතා කරා. ඔබතුමා රීති ප්‍රශ්නේ කියන්නේ කිව්වේ සා රීති ප්‍රශ්නයක් මේ කතා කරා. තමයි ස්ථාරණියක පොත හැදෙන්න ඕනි ගරු සභානායකතුමනි. මේ රටේ අද මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නේ විසඳන්න පුළුවන් විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ දවස් හතර වනාත කතා කරන්නේ. ගෙවල් තිබ්බ කිරි ගැනක අපි හිතුවේ නැහැ එතුමා කතා කරයි කියලා මේ දවස් හතරක් මේ අරුබුදේ ගැන. එතුමා පෞගේ අවුරුදු එකමාර තුන වියංගේ හොරෙන් ආණ්ඩුවට කඩේ ගියා. අපි හිතුවා ආවට පස්සේ ඇවිල්ලා රටට ගැළපෙන දේවල් යෝජනා කරයි මේ දවස් හතරේ කියලා. ඒව වෙන්නේ නැහැ. අද වෙන වෙන කාරණා කරලා එක එක්කෙනා කඩාගෙන මේ ආණ්ඩු හදන්න හදනවා. ජාතික ආණ්ඩු හදන්න හදනවා. ඉතින් කරු කතානායකතුමනි ඔබතුමා වැදගත් නායකයෙක් හැටියට ඔබතුමාලගේ ගෙවල් අපේ ගෙවල් ඉතුරු වුණේ යම් මට්ටමක ඔබතුමාලා අපි රටට යමක් කරයි කියලා. හැබැයි එහෙම හිතන්නේ නැහැ ඊළඟට. මේ සියල්ල ගිනිතියයි. ඉතින් මේ ස්ථාරණිය හදන්න දෙන්න බා කරු සභානායකතුමාට ඕන විදිහට. හැබැයි අපි කතාරින්නේ නැහැ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොහමද වරප්‍රසාද ගන්නෙ කියලා. තමුන්නාංශයේ මේ වෙනකොට ගෙවල් දීලා තියෙනවා කොහෙද කියලා කියන්නේ නැහැ. ඒව කරන්න එපා. මේ රටේ මිනිස්සුන්ට අද කන්න බොන්න නැහැ. ඒ ප්‍රශ්නේ විසඳන්න කතානායකතුමනි අපි අපේ ඕනෑ කැපකිරීමක් කරන්න. ඒකට අවශ්‍ය ඕනෑ ස්ථාවර නියෝගයක් ඕනි නියෝජිතයක් ඕනි කෙටුම්පතක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ ඔයනම් හෙටත් පාර්ලිමේන්තුව ගැදලා ඉවර කරලා දාන්න රටේ මිනිස්සු අපට ගෞරව කරයි ඔබතුමාට ගෞරව කරයි මේ ආණ්ඩුවට ගෞරව කරයි. බොහොම ස්තුතියි.
ඔව් බුද්ධිගවත් වෙන මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග 114 ඌ සමයින ස්ථාවර නියෝග 114 එක ඌයන්න සහ එයන්න ඒ තුන සම්බන්ධයෙන් මේ ස්ථාවර නියෝග හදන වෙලාවේදී මොකද තිස්ස විතරණ මැතිතුමාගේ රාජ්‍ය ගිණුම් කාර්යක සභාවේ මමත් සමාජිකයෙක් විදියට මේ තුනේදිම ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව පසු විපරම විශේෂයෙන් වැදගත්. මට මතකයි 2010 පාර්ලිමේන්තුවේ හිටපු නීතිඥ ජානක බණ්ඩාරමැතිතුමා වරක් අස්වෙන්න හේතු වුණේ මහජන පෙත්සම් කාරක සභාවේ ක්‍රියාත්මක නොවුණු කාරණා පිළිබඳව. ඒ නිසා මේ ස්ථාවර නියෝග හදද්දී අද මේ රටේ පොදු ජනතාව දැන් මම ඔබතුමාට මේ වෙලාවේ සර්වපාක්ෂික අරගල කරවෝ කියලා යෝජනාවලියක් මේක ඔබතුමාට බාර දෙන්න ඉන්න තමයි ගැහුවේ පහර කෑමකට ලක්ුණේ පොලිසිය අතින් එළියට යන්න ගිහිල්ලා. ඒ අයගේ ඒ යෝජනාවලියත් මම මේ වෙලාවේ සභාගත කරනවා. මේ යෝජනාවලිය තුලත් මේවට අදාළ දේවල් තියෙනවා. එළියේ විද්වතුන් ආචාර්ය මහාචාර්යෝ විශ්වවිද්‍යාල ප්‍රජාව ප්‍රාමාණික බුද්ධිමතුන් ඒ අයගේ අදහස් උදහසුත් මේ ස්ථාවර නියෝග වෙනස් කරනකොට ගන්න. දැන් මේක 2015 ඉඳලා 2010 වෙනකන් ස්ථාවර නියෝග ටිකක් ක්‍රියාත්මක වුණා. ඊට කලින් ක්‍රියාත්මක වුණා. දැන් 2015 10 ගෙනාව එක දැන් ආයි අපි අවලංගු කරන්න යනවා. ආණ්ඩුව ආපු කාලේ ආංශික අධීක්ෂකකාරක සභාව යට ගියා. මම ඔබතුමා පුජ්‍යලිකව හම්බෙලා කිව්වා ආංශික අධීක්ෂකකාරක සභාව කියන්නේ ඉතා වැදගත් දෙයක් කියලා. ඒතර ඔබතුමා කිව්වේ මට තාම ලංකාව එතෙන්ට මේ මැචුව වෙලා නැහැ කියලා. බොහෝ දෙනෙක් එහෙම කිව්වා. හැබැයි දැන් අදායි ගේන්න යනවා. ඒ නිසා මේ ස්ථාවර නියෝග පොදුවේ හදන්න. ඊළඟ මේ රුපියල් 120 ඩීසල් කතාව සම්බන්ධයෙන් මම යලි යලිත් කියනවා. මම කියපු එක කරුණාකරලා හරියට බලන්න. මම මුලින්ම කිව්වට පස්සේ ඒ ගැන මන්ත්‍රීවරු විවිධ අදහස් දැක්වුවට පසුව මම නැගිටලා දෙවනි සැරේටත් ඔබතුමාගේ අවසරය අරගෙන මම කියපු දේ පැහැදිලි කරා. පැහැදිලි කළා මම කිව්වේ අපිට ඒ විදිහට ගන්න උවමනාවක් නැහැ. අපි එහෙම අරගෙනත් නැහැ. 120කට දෙන්නේ නැත්නම් ඒක එහෙම දෙන්නේ නැහැ කියන්නේ ඒ යන්ත්‍රේ වැරද්දක් තියෙනවා. ඒක පැහැදිලි කරන්න සහ ඊයේ වෙනකම් മന്ത്രിවරු තෙල් ගහ ගන්නකොට මෙහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ മന്ത്രിවරු පුළු පුළුවන් විදිහට තෙල් ගහගත්තා. හැබැයි ඔබතුමාගේ නම ලියුම් ගිහිල්ලා ඒ ලියුම් මාධ්‍යවලට ගිහිල්ලා මේ වෙලා මෙහෙම තෙල් ගහන තැනක් කඩිමුඩිය දඩිබිටිය ඇති කරාම ප්‍රසන්න වන්දිකම එතුමා කිව්වා ඒක කරේ മന്ത്രിවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කියලා. හැබැයි ඒක කරපු ක්‍රමය මම හිතන්නේ උචිත නැහැ. දැන් മന്ത്രിවරුන්ගේ මේ තෙල් පෝලිං ඇතුනේ අද ඊය නෙවෙයිනේ. තෙල් පෝලිං ඇතුලා මාස දෙකක් විතර. හැබැයි මාස දෙකක් മന്ത്രിවරු තෙල් ගහගත්ත ක්‍රමයක් තිබුණා. එහෙම තියද්දි മന്ത്രിවරුන්ට විශේෂයෙන් තෙල් ගහන ක්‍රමයක් ඇති කරපු එකයි මේ වැරද්ද. ඒ නිසා තමයි ජනතාව කෝපයද උනේ. ඒ නිසා වැරදි වැඩක් වැරදි විදියට කළා හත්වලේ ගාගෙන මට දොස් කියලා වැඩක් නැහැ. ඒ වැරදි තීන්දුවයි වැරදි. ඒ දේ වැරදි වැරදි වැරදි. ඒකේ ආයි දෙකක් නැහැ. ඒ නිසා කරුණා කළා මේ මාස දෙකක් පෝලිං තියදී മന്ത്രിවරු තෙල් ගහගත්ත ක්‍රමයක් තිබුණා. മന്ത്രിවරු තම තමුන්ට පුළුවන් විදියට තෙල් ගහගත්තා. මේ අලුත් ක්‍රමයක් ගලවලා ජනතාවට වෛරයති වෙන්න ක්‍රමයක් ඇති කරපු එකයි වැරද්ද.
ගරු මන්ත්‍රී ඕඩර් ප්ලීස් ගරු ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කොහොම හරි දැනගන්න ලැබුණාද කාට හරි එක മന്ത്രിවරයෙකුට හරි අඩු මිලට තෙල් ලැබුණා කියලා?
කියන්න. ඉතින් ආයි කිව්වත් මම කියලා නෑ 120කට മന്ത്രിවරු තෙල් ගහගත්තා කියලා. මම කියපු එක බලන්නකෝ ඊයේ මගේ තියෙනවා ඊයේ කතා කරපු දෙසරයක්. ඒ දෙසරම බලන්න. මම කිව්වේ 121 කතාව එකක්. ඒක 121 නෙවෙයි නං යන්ත්‍රේ වැරද්දක් නං. ඒ වැරද්ද ගැන සභාවේ කියන්නේ ඒක කණිත තෙල්ලමතුමා කිව්වා. කිව්වට පස්සේ ප්‍රශ්නේ ඉවර වුණා. දෙවනි කාරණේ තමයි മന്ത്രിවරුන්ට ඔතනින් තෙල් ගහගන්න දුන්න එක. මම ඇහුවේ මාස දෙකක් දෙකමාරක් පෝලිං තිබුණා. ඒ පෝලිං තියෙද්දි മന്ത്രിවරු තෙල් ගහගත්ත ක්‍රමයක් තිබුණානේ. එහෙම තියෙද්දි മന്ത്രിවරුන්ට විශේෂ ක්‍රමයක් හදදී මුජිබර් රහමාන් മന്ത്രിතුමා ගෝ මුළු කොළඹම ඉන්න පීඩනයකින් කියලා. අගමැතිතුමා කිව්වා අමතිවරුන්ගේ වරප්‍රසාද දු කරනවා කියලා. ගරු ප්‍රසන්න රණතුංග
මහත්තයා කිව්වා සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාගේ ආසනයට ගියනම් ඔබතුමාගේ ආසනේ නෙමෙයි ඔය.
හරි හරි ගරු කතානායකතුමනි ස්ථාවර නියෝගානුව මේ සභාවට අසත්‍ය ප්‍රකාශ කරනවා නම් සමාජයේ නොමග යවනවා නම් මේ ගරු සභාවෙන් බුද්ධික මන්ත්‍රීතුමා සමාව ඉල්ලන්න ඕනේ. ගරු කතානායකතුමනි ඊයේ රට ගිනි තිබ්බා. ඊයේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමේ උද්ඝෝෂණයේ පළවෙනිම ප්‍රකාශය වුණේ මන්ත්‍රීලට 120ට පැට්‍රල් දෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව දුක් විඳිනවායි කියන සටන් පාඨේ ඊයේ ගිනිගත්තේ බුද්ධික මන්ත්‍රීතුමාගේ මේ වැරදි අසත්‍ය ප්‍රකාශ නිසා. එතුමාට අපි ගෞරවයක් තිබ්බා. එතුමා ගැන ගෞරවයක් තිබ්බා මේ සභාවේ. බොරු දන දන මාධ්‍ය එකතු කරගෙන මාධ්‍ය වලින් හැමදාම පිම්බෙච්ච කීප දෙනෙක් උදේ පාන්දර മന്ത്രിවරු 225ට විරුද්ධව වෛරය වපුරවනවා. ඊය අපි ගරු කතානායක එතුමනි ඔබතුමාට අපි බාර දුන්න ලිපියක් පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට ආහාර සැපීම පිළිබඳව. මේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා 900ක්. ඒ 900 ඇරපත් එක තමයි ආහාර සපයන්නේ. කතානායකතුමනි ගිහිල්ලා බලන්න භෝජනාගාරයේ මන්ත්‍රීවරු 50ක්වත් මේ ආහාර ගන්නේ නැහැ. 1200 දවසකට පාර්ලිමේන්තුවේ පිටස්තර පුද්ගලයොත් එක්ක ආහාර ගන්නවා. එසව වැරදි අසත්‍ය ප්‍රකාශ කර කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන දේශයක් සපේලා මාධ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් එතුමලත් එක්ක රට ගිනි තිබ්බ LTTE එකත් එක්ක රට ගිනි තිබ්බ මාධ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා හැමදාමත් මේ අසත්‍ය ප්‍රකාශ මේ තෝරගත්ත මන්ත්‍රීවරු කරනවා. ඒ නිසා මේ විදියට මේ පහත් තත්ත්වයට මේ සභාව පත් කරන්න එපා. මේ රටේ මහජනයගේ මුදල් අබමල් රේණුවක් වැලි කැටයක් හොරකම් නොකරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෞරවයෙන් ජීවත් වෙච්ච මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තේ ඉන්නවා. ඒ නිසා ඒ සියලු දෙනා අද ඒ අයගේ පවා ගෙවල් ගිනි තියනවා. මේ මන්ත්‍රීවරුන්ගේ නොහොබිනා අසත්‍ය දේශයේ වපුරු නිසා සමහර මාධ්‍යත් එක්ක එකතු වෙලා ඒ නිසා මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා ඉල්ලනවා අපි.
ඔව් දොළවත් මන්තුමා.
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මේ පහුගිය කාලය පුරාවටම සිද්ධ වෙච්ච කාරණා සම්බන්ධයෙන් ඒ වගකීතු මන්ත්‍රීවරු සමාවචනය කරන්න විශේෂයෙන් බුද්ධික පතේන මන්ත්‍රීතුමා මේ කියපු කාරණේ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ඒකම අපිට කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පාර්ලිමේන්තු තුළ ඕල් ලෝකයේ ඕනම රටක ඒ ආහාර ලබා දීම අඩු බිලට කරනවා නිකනුත් දෙනවා. ඉතින් මේ සභාවේ වැඩ කර මේ සභාවට එන මන්ත්‍රීවරු මෙන්ම රජයේ සේවකයෝ මේ රටේ මිනිස්සු තමයි කෑම ගන්නෙ. හැබැයි මේ තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් විශාල ද්වේෂයක් ඇති කරපු නිසා තමයි අපි 53 දෙනා මේ අදාළ යෝජනාව කරේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම ඔබතුමා ගත තීරණේ ඉතාම නිවැරදි කියලා අපි විශ්වාස කරනවා. කඩිනමින් ඒ තීරණේ ඉදිරියට ගෙනියන්න කියලා කාර්යයක් කියනවා. ඒකම කරු කතානායකතුමනි අපි කවුරුත් දන්නවා මේ රටේ මේ විවස්සාදායකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච අමරකීර්ති අතුගෝරල මන්ත්‍රීතුමාව මහමග ම්ලේච්ච ලෙස ඝාතනය කරනවා. ඉතින් කරු කතානායකතුමනි ඔබතුමා මේ රටේ තුන්වෙනි පුරවැසිය හැටියට මම ඉල්ලීමක් කරනවා. අපි දන්නවා සාමාන්‍ය නිසි ක්‍රියාදාමය තුල අධිකරණ ක්‍රියාවලිය තුල මහාධිකරණේ නඩු පවරලා නඩු අහන්න කිව්වොත් අවුරුදු ගණනාවක් යනවා. මෙවැනි සමාජය කැළඹිච්ච ලෝකෙ කැළඹිච්ච ම්ලේච්චයෝ ලංකාවේ ඉන්නවා කියලා ලෝකෙට කිය වීඩියෝ දැක්ක මරණයක් ඝාතනයක් වෙච්ච අමරකීර්ති අතුගෝරල මන්ත්‍රීතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් අපේ රටේ නීතිමය ප්‍රතිපාදන තියෙනවා. ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණ මිනිස් සභාවක් ස්පෙෂල් ට්‍රයල් ඇඩ් බාය එකක් පනවල මේ අදාළ අධිකරණ ක්‍රියාවලිය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා ශේෂාධිකරණයේ අග්‍ර මිනිස් කාර්යාලයට අදාළ විමසීම යොමු කිරීම කළ යුතුයි කියන කාර්යය මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.
ඔව් ජගත් මන්ත්‍රීතුමා.
නායකතුමනි දිනපතා මේ සභාව රැස් වෙනකොට පාර්ලිමේන්තුව පිළිබඳව එළියේ ජනතාව විශ්වාසය කියලා තිබුණා වුණත් අපි දිනපතා රැස් වුණාම මෙතන ඇතැම් මන්ත්‍රීවරු හැසිරෙන විදියට මේ සභාව පිළිබඳව තියෙන ගෞරවය මන්ත්‍රීවරුත් පිළිබඳව තියෙන ගෞරවය හැල්ලුවට ලක් වෙනවා. අපි නවක මන්ත්‍රීවරු විදියට මේ සභාවට ඇවිල්ලා අවුරුද්දයි මාස 8ක් නමයක් වෙන්නේ. එක රුපියලක වරප්‍රසාදයක් අපි ආණ්ඩු පක්ෂයේ හිටියත් අරගෙන නැහැ ගරු කතානායකතුමනි. අපි වාහන අරන්නේ නැහැ, වාහන පර්මිට් අරන්නේ නැහැ, අමතර වාහන අරන්නේ නැහැ. පහුගිය කාලේ දීලා තියෙන අධිෂ්ඨාන මන්ත්‍රී දීමනා ලක්ෂ 2 ගන්න ඒවා අරන්නේ නැහැ, වෙන රිවෝල්වර් අරන්නේ නැහැ, මුකුත් අරන්නේ නැහැ. හැබැයි මේ 225ට තමයි අපි තයිති වෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ කෑම කෑවනේ කියලා අපිට මේ මග මැරල වැටෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා අපි ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමාලා පක්ෂ නායකයන් එක කතා කරලා මේ ආහාර ප්‍රශ්නේ ඇත්ත රටේ මිනිස්සු දුක් විඳිනවා. තෙල් ප්‍රශ්නයක් තියෙනවා, විදුලිය ප්‍රශ්නයක් තියෙනවා, ගෑස් ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු ජීවත් වෙන්න බැරි තැනක මේ මිනිස්සු වෛර කරන එක ඇත්ත මේ සමහර අය කියන නිසා. ඒ නිසා මිනිස්සුන්ගේ ප්‍රශ්නේ විසඳනකම් මේ කඩබොන ඒවා කතා නොකර ඒවා නවත්තලා මේ දෙන දීමනා සියල්ලත් නවත්තලා මේ පාර්ලිමේන්තුව ගෞරවයක් ඇතුව ආදර්ශයක් ඇතුව කටයුතු කළොත් තමයි ජනතාව අපි මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය දැනෙන්නේ. ඒ නිසා ඒ අනුව අපි කියනවා මේ පාර්ලිමේන්තුව හසුරවන්න කියලා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා.
ප්‍රසන්න එමෙතුමා
කතානායකතුමනි බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා මගේ නම ප්‍රකාශ කරපු ඉඳ මම හිතනවා මම මේක පැහැදිලි කිරීමක් කරන්න ඕනි කියලා. ඊයේ දවසේ අන්තරේ ළමයි පාරේ උද්ඝෝෂණය කරනකොට බැනගෙන ගියේ මේ 120කට අපිට දෙනවයි කියලා ඉඳන. ඒ වගේම ඒක ෆේස්බුක් කරා සමාජ මාධ්‍ය වලට අරිනවා ගණන් හදලා පෙන්නලා මුන් නිසා මෙච්චර පාඩුවක් කියලා. කරු කතානායකතුමනි මෙතෙක්කල් කිසිම මන්ත්‍රීවරයෙක් විශේෂ වරප්‍රසාද යටතේ ඉන්ධන ලබා ගන්න කටයුතු කරලා තිබුණේ නැහැ. අපිත් පෝලිං වල ඉඳලා බොහෝ මන්ත්‍රීවරු ඉඳලා මේ ඉන්ධන ලබා ගත්තා. නමුත් එදා 9 වෙනිදා වෙච්ච සිද්ධියෙන් පස්සේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව නිසා විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරු ඇවිල්ලා මගෙන් ඉල්ලීමක්කුත් කරා. මන් දන්නවා විපක්ෂයේ සංවිධායකතුමාලා ඒ පැත්තෙන්නුත් අපෙන් ඉල්ලීමක් කරා අපිට ඉන්ධන ලබා ගන්න විදියක් හදලා දෙන්න කියලා. ඒ නිසා පොලිසියට හැකියාවක් නැහැ නීත්‍යානුකූල ඉන්ධන හලෙන් ඉන්ධන ලබා දෙන්න කාටවත්. ඒ නිසා තමයි විශේෂ අවසරයක් ඔබතුමාගේ හරහා හරියේ අපේ කන්දිතල ඇමතුමාට. එතුමා මේක තාවකාලික දින කීපයකට අවශ්‍ය මන්ත්‍රීවරුන්ට නීති අනුකූල ක්‍රමවේදයක් අනුගමනය කරලා කටයුතු කරන්න කියලා තමයි උපදෙස දීලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් පින්තූරය අරගෙන මම මේක ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ අපි අර විශ්වවිද්‍යාල දරුවනත් කියන්නා කෙසේ කිව්වත් අසන්නා සීබුජියෙන් ඇසිය යුතුයි කියන කාරණාවත් මතක් කරන ගමන් මේ වගේ දේවල් හරහා මේ වෛරය වැපිරීම හරහා මේ 225ටම බයිනවා ගරු කතානායකතුමනි. ඒ නිසා මේක නිවැරදිතාවය ඔබතුමාත් දන්නවා මේක මොකද්ද උනේ කියලා අපි හැමෝමත් දන්නවා. නමුත් යම් කාණ්ඩයක් මේක ඇතුලේ මේ කරන ප්‍රකාශයත් එක්ක වැරදි මතයක් රටට යනවා. ඒ නිසා මේ කාරණාව මන්ත්‍රීවරුන්ට මේ අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වයට මේ පාර්ලිමේන්තු සතිය තුළ විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරු මෙතනට යනකොට පෝලිං වල ඉන්න බෑ. ඒ අය රියදුරන් වැරලා කරනවා. පාරවල් වල මේ හන්දි හන්දි ගාන උද්ඝෝෂණ කරනවා. ඒ අයට යන්න බෑ. මේ නිසා කරපු කාරණාව මිසක් මේක වැරදි අර්ථකථනයක් දීලා මේක සමාජයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධ මතවාදයක් ගොඩනැගෙන්න ඉඩ දෙන්න එපා කියන එක පුතුමාගෙන් ඉල්ලනවා.
ඔව් රෝහණ දිසානායකතුමා.
ගරු කතානායකතුමනි, දැන් ඉන්ධන නිසා රටේ විශාල ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. හැබැයි අගමැතිතුමත් අපේ ඉන්ධන අපේ අමැතිතුමත් බලශක්ති අමැතිතුමත් ඉන්ධන බෙදා හැරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අද උදේ පාන්දර මගේ වාහනයට තෙල් ගහන්න මම ගියේ පාන්දර 3ට. හැබැයි 3ට ගිහිලා තෙල් තිබුණ ෂෙඩ් එකේ ඉන්ධන පෙරවුම් මලේ 6ට තමයි ඉන්ධන පෙරවුම් මල විවෘත කරන්නේ. දැන් මේ රටේ තියෙන ඉන්ධන පෙරවුම් මල් 1100 ගානකකින් අලුතෙන් ගත්ත බලපත්‍ර තියෙන අවුරුද්දක් දෙකක් ඇතුළත නැත්නම් දෙකක් තුනක් ඇතුළත 100 ගානකට තමයි පැය 24 ඒ ගනුදෙනු කරන්න නැත්නම් තෙල් දෙන්න අවශ්‍ය බලපත්‍ර දීලා තියෙන්නේ. 900 ගානක් තියෙන්නේ උදේ 6 ඉඳලා රාත්‍රී 10 දක්වා තෙල් දෙන්න. ඒ නිසා මම හිතනවා මේ රටේ තියෙන ලෝඩින් අන්ලෝඩින් මේවා දිහා බලපුවාම තියෙන නගරවල තියෙන වාහන තදබදයේ දිහා බලපුවාම මම හිතනවා වඩා සුදුසුයි කියලා. තෙල් ටැංකිය ආවට පස්සේ ඒ කටයුතු අවර කරලා ඊගාව මොහොතේ ඉඳලා ඒ වාහන වලට ඇවිල්ලා තියෙන වාහන වලට තෙල් ලබා දීමේ වැඩපිළිවෙලක් මේ රටේ අලුතෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා. මම හිතනවා මේ රටේ තියෙන මේ දවාලට තියෙන දිවා කාලයේ තියෙන වාහන තදබදය අපිට විශාල ලෙස එකෙන් අඩු කරගන්න පුළුවන්. අනවශ්‍ය ගැටලු, අනවශ්‍ය පෝලිං, අනවශ්‍ය වාහන තදබදයන් ඒකෙන් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා හැම ඉන්ධන පෙරවුම් මලකට මේ කාලීන අවශ්‍යතාවයක් වශයෙන් සලකලා උදේ 6 ඉඳලා මේ පැය 24ම ඒ තෙල් ලබා දීමේ තෙල් බෙදා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලන ගරු කතානායකතුමනි.
විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, මම මතු කරන්නට යන්නේ වෙනත් ගැටලුවක්. විශේෂයෙන්ම අලි සබ්‍රි මැතිතුමාත් සිටින මොහොතේ ඊයේ දිනේ විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රයේ පාර්ශ්වකරුවන් ගණනාවක් මාව හමු වුණා. ඔබතුමා දන්නවා සංචාරක ශේෂ්ත්‍රය කියන්නේ ලෝකයේ ඇමරිකානු ඩොලර් බිලියන 5කට වැඩිය දෛනික ආදායමක් ලබන ශේෂ්ත්‍රයක්. ලෝකයේ බැලුවොත් මිලියන 330කට රැකියා ලැබෙනවා. ලෝක නිෂ්පාදනයේ ඉහළ ප්‍රතිශතයක් ලබනවා. අපේ රට දිහා බැලුවොත් ඉහළම විදේශ විනිමය ලබන ශේෂ්ත්‍රයක්. ඒ වගේම ඍජු සහ වක්‍ර රැකියා 105%කට වැඩිය. ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ ඩිපෙන්ඩන්ස්ලා, ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රය තුලින් සහන ලබන ශක්තිය ලබන 130%ක් පමණ අපේ රටේ සිටිනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයත් තරුණ පාර්ශ්වයත් ඔය හැම කොට්ටාසයක්ම සංචාරක ශේෂ්ත්‍රයෙන් ලොකු හයියක් ලබනවා. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රයේ වැදගත් කොටසක්. විශේෂයෙන්ම ඒ ශේෂ්ත්‍රයේ හැඟීමක් තිබෙනවා සංචාරක ශේෂ්ත්‍රය නොසලකා හරිනවා කියන කාරණා. ඒ නොසලකා හරින කාරණාව තුළ එතුමන්ලගේ යෝජනාවක් තිබෙනවා. මොකද ඒ ශේෂ්ත්‍රයම දැන් එක තැනක නතර වෙලා තියෙනවා. අපිට අහන්න ලැබෙනවා 70%ක් පමණ cancellations මේ වෙන විට තිබෙනවා. ඒ වගේම එයාගේ ඉල්ලීමක් තිබෙනවා දැන් ඒකට දුන්න මොරටෝරියම් එක, ඒ කියන්නේ ණය සහන කාලය, ණය ගෙවීමේ සහන කාලය තව මාස 6කින් දික් කරලා දෙන්නේ කියලා. මොකද එසේ නොකළොත් සම්පූර්ණයෙන්ම හෝටල් ශාස්ත්‍රය කඩන් වැටෙනවා, හෝටල් ටික වැහෙනවා. මේ වෙන විට මේ හෝටල් ශාස්ත්‍රයේ රැකී ආරක්ෂා කරපු අයගේ පඩිනඩි ගෙවන්නේත් බොහොම අමාරුවෙන් මේ සංචාරක හෝටල් කර්මාන්තේ හිමිකරුවා. එතකොට මොරටෝරියම් එක මාස 6කින් දික් කරන කාරණාව වගේම එයා ඉල්ලීමක් කරනවා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ එකතු වුණු පොලිය සම්පූර්ණයෙන්ම වේව් ඔෆ් කරන්න කියලා, සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කියලා. ඒ වගේම දීර්ඝකාලීන ණය ප්‍රතිව්‍යුහගතකරණයකට සංචාරක කර්මාන්ත ශාස්ත්‍රයේ ප්‍රවේශ වන්නේ කියලා. ඒ කියන්නේ 2019 ප්‍රාග්ධනය තිබුණා බිලියන 300ක්. ඒ අය අනුමාන කරනවා 2022 මැයි මාසෙ වෙනකොට මේක බිලියන 500ක් කියලා. ඒ නිසා මේක ප්‍රතිව්‍යුහගත කරන්නට, රීස්ට්‍රක්චර් කරන්නට යම් පියවරක් ගන්නයි කියලා. ඒ වගේම මම ඔබතුමාට දැනුම් දෙන්න කැමති මේ ඉන්ට්‍රස්ට් වේවර් එක ඔබතුමන්ලාගේ රජයේ මාර්තු මාසේ 2021 මන්ත්‍රි බෝඩ් එක ගත්ත තීන්දුවක්. මම මේ මන්ත්‍රි බෝඩ් එක ගත්ත තීන්දුව සහ ලිපිලේඛන හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා මේ අවස්ථාවේ. ඒ මන්ත්‍රි බෝඩ් තීන්දුව ඉක්මනින් ක්‍රියාත්මක කරන්නයි කියන එක මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා මේ වෙන විට විවිධ විදේශීය රටවල් ට්‍රැවල් ඇඩ්වයිසරිස් දාලා තියෙනවා. ඒ කියන්නේ ඒ අය අපේ රට විදේශීය සංචාරකින්ට පැමිණෙන්නට අවදානම් රටක් හැටියට විවිධ කොන්දේසි, විවිධ රෙගුලාසි පනවලා තිබෙනවා. මෙන්න මේ තත්ත්වයක් තුළ මං හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා තානාපති කාර්යාලවලට කතා කරලා අපි පෙන්වලා දෙන්නට ඕන. එහෙම ට්‍රැවල් ඇඩ්වයිසරි දාන්න මං හිතන්නේ හේතුවක් නැහැ. ඔව්, අගහිංගතාවෙන් අඩුපාඩුකම් තිබෙනවා. නමුත් අපි පොසිටිව් මෙසේජ් එකක්, ධනාත්මක මෙසේජ් එකක් අපි ජාත්‍යන්තරට දෙන්නට ඕන. ඒ සඳහා මං හිතනවා විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රොඇක්ටිව් රෝල් එකක් කරන්නට ඕන මේ ප්‍රශ්නේ පිළිබඳව. ඒ වගේම ෆොරින් එයාලයින්ස් වල ප්‍රශ්නයක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඇති, දැන් ෆොරින් එයාලයින්ස් ගණනාවක් කටාර්, එමිරේට්ස් අපේ රටට එන වාර ප්‍රමාණය අඩු කරලා තිබෙනවා. ඒ මොකද විශේෂයෙන්ම අර accumulated funds repatriate කිරීමේ ගැටලුවක් තිබෙනවා. මෙන්න මේක පිළිබඳව වැඩපිළිවෙලක් යොදන්නට ඕන. ඒ වගේම මේ tourism sector එක ගැන අනිකුත් line ministries එක්ක ඒකාබද්ධව integrated program එකක් හදන්නට ඕන. tourism ministry එකයි aviation ministry එකයි හුදෙකලාව තීන්දු තීරණ අරගෙන අනිකුත් අමාත්‍යංශත් සමග සාකච්ඡා නොකොට තීන්දු තීරණ ගැනීමේදී මං හිතන්නේ ප්‍රශස්ත තැනකට එන්න පුළුවන් කියලා. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමති රටක් හැටියට ගොඩ එන්න පුළුවන් හොඳම ශාස්ත්‍රය තමයි මේ සංචාරක ශාස්ත්‍රය. මේ සංචාරක ශාස්ත්‍රය ප්‍රවර්ධනය කිරීම තුළින් අපිට පුළුවන් ආපහු පෙර තත්ත්වයට සහ පෙර තත්ත්වයේ පසු කරගෙන ලොකු ප්‍රගතියක් ලබා ගන්න තත්ත්වයකට යන්න. ඒ නිසා විශේෂයෙන්ම අපිට තියෙන කැපැසිටි එක ඇමරිකන් ඩොලර් බිලියන 5 පන්නලා ආදායම ලබා ගන්න, ඒකට විශේෂයෙන්ම ඉදිරි කාලය තුල කෙටි කාලීන සැලැස්මක්, මධ්‍ය දීර්ඝ කාලීන සැලැස්මක් සකස් කරගන්නයි කියලා ඉල්ලීමක් කරමින් මම නැවත නැවතත් අපේ හිටපු මුදල් ඇමතිවරයා අලිසබ්‍රි මැතිතුමාට කියනවා, මොකද වගකීමෙන් කටයුතු කරන පුද්ගලික හැටියට කරුණා කරලා අර මොනිටරි බෝඩ් එක ගත්ත ඩිසිෂන් එක, ඉන්ට්‍රස්ට් වේව් එක වහම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ණය මොරටෝරියම් එක, ඒ කියන්නේ ණය සහනය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ දක්වා දීර්ඝ කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ මුදල් අමාත්‍යංශයෙන් කෙරෙන්න ඕන වැඩ, මම දන්නේ දැන් මුදල් අමාත්‍යවරයා කවුද කියලා. ඔබතුමා හිටපු අමාත්‍යවරයා හින්දා මේ පණිවිඩය ගවර්නටයි සෙක්‍රටරි ට්‍රෙෂරිටයි ලබා දෙන්න. ඒ වගේම ඊස්ටර් සන්ඩේ ඇටැක් එකෙන් පස්සේ ඒ accumulate වුණු ඉන්ට්‍රස්ට් වේව් ඔෆ් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනට ප්‍රවේශ වන්න. මම දන්නවා මේවට සල්ලි අවශ්‍යයි. විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමති ADB එක මීට වසරකට පෙර සූදානම් වුණා. ඇත්ත වශයෙන්ම මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ලොකු සහයෝගයක් ලබා දෙන්න. මන් දන්නේ ඒකට මොකක්ද වුණේ කියලා ADB එකට කතා කරාම කියනවා පොසිටිව් රෙස්පොන්ස් එකක්, ඒ කියන්නේ ධනාත්මක ප්‍රතිචාරයක් ආන්නුවෙන් ලැබුණේ නැහැ කියලා. මේ මට මේ සංචාරක ශේෂ්ත්‍රයේ පාර්ශ්වකරුවන් ලබා දුන්නු තොරතුරු. ඒ නිසා මේ සියල්ලක්ම ඔබතුමාගේ අතේ තබමින් විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න අපේ හෝටල් ටික වැහෙන්නට පෙර. හෝටල් ටික වැහුණොත් ඒක මහා කඩාවැටීමක්, දැවැන්ත කඩාවැටීමක්, මුළු සංචාරක ශේෂ්ත්‍රෙම වැටෙනවා කියන්නේ අපේ රටට ලැබෙන්න තියෙන විදේශ විනිමය ඉතාමත්ම අඩු මට්ටමකට, දැනටමත් අඩුයි. නමුත් අපි මේක කොහොම හරි ගොඩ ගන්න ඕන. නමුත් මේක රැකගත්තේ නැත්නම්, සංචාරක ශේෂ්ත්‍රය රැකගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක වැටෙන රටක් හැටියට. ස්තුතියි.
ඔව් බණ්ඩාර නලින් බණ්ඩාර මහත්තයා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපි පසුගිය දින ටිකේමත් මේ ආර්ථික අර්බුදය හමුවේ අපි විශේෂයෙන්ම කතා කරපු කාරණේ තමයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙනා එකට එකතු වෙලා අපි මේ රට වෙනුවෙන් අපේ රටේ ආර්ථිකය ගොඩගන්න, ජනතාවගේ පීඩනය මුදාහරින්න, නැත්තම් පීඩනය නැති කරන්න කටයුතු කරන්න ඕනි කියලා. අද විශේෂ දවසක් වෙනවා. ඒකේ එක ධනාත්මක ප්‍රවේශයකට ඇවිල්ලා තිබෙනවා. මේ වෙනකොට මේ වර්තමාන ආණ්ඩුව ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුත්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ස්වාධීන විච්ච මන්ත්‍රීවරුත් ඒක හොඳින් තේරුම් අරගෙන එකම සමගියෙන් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ සමග එකතු වෙලා කියන එක මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. ඉතාලම රට වෙනුවෙන් ධනාත්මක ප්‍රවේශයක් කියන එක, රටේ ජනතාව වෙනුවෙන් ධනාත්මක ප්‍රවේශයක් කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.